අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබුවන් දුවේ පුතේ, අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණු ගුවන්විදුලිය එක්වගෙන එන රුහුණු කුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි. හොඳයි දුවේ පුතේ, ඔබට මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට පැමිණි මා විහාරගල 550 මහවිද්‍යාලයේ සේවය කරන විද්‍යාගුරුවරයෙක් වන W.W. සුරේෂ් බුද්ධික. අද මා ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් දවසේ අපි කරපු 11 ශ්‍රේණියේ ජීවවිද්‍යා පාඩමක් වන ජීවි පටක කියන පාඩමේ ශාක පටක යටතේ තියෙන දෘඩස්තර පටකය සහ ඊට පිටිපස්සෙන් තියෙන ඉතුරු පටක වර්ග ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. මම පොඩි මතක් කිරීමක් කරන්නම්. අපි කලින් දවසේ සාකච්ඡා කළා ශාක පටක යටතේ විභාජක පටක සියල්ලම සහ ස්ථිර පටකවල සරල ස්ථිර පටකය සහ සරල ස්ථිර පටක වර්ග වලට අයත් මෘදුස්තර සහ ස්ථූල කෝණස්තර පටක වර්ග දෙක. අද ඉතිරි වෙලා තියෙනවා අපිට සරල ස්ථිර පටක වලින් දෘඩස්තර පටකය. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි බලමු මේ දෘඩස්තර පටකය ශාකයක පිහිටන්නේ කුමන ආකාරයෙන්ද, එහෙමත් නැත්නම් මේ මගින් ශාකයට ඉටු කරන කාර්යයන් මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, ඔබ දැක ඇති පොල් කෙඳි, එහෙම නැත්නම් හන කෙඳි, එහෙමත් නැත්නම් පොල් කටු, එහෙම නැත්නම් ඒ වගේ ශක්තිමත් ආවරණයක් තියෙන වෙනත් බීජ වර්ග, මෙන්න මේ කොටස් ශාකයක පිහිටනවා නම් මෙන්න මේවා නිර්මාණය වෙලා තියෙන්නේ දෘඩස්තර පටක මගින්. පුතේ, මේ දෘඩස්තර පටක අර අපි කලින් කතා කළ මෘදුස්තර සහ ස්ථූල කෝණස්තර කියන පටක වර්ග දෙකෙන් වෙනස් වෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ දෘඩස්තර පටක අජීවී පටක වෙනවා. ඒ වගේම තමයි මේක අජීවී වෙලා තියෙන්නේ කොහොමද? අපි කලින් දවසේ කිව්වා මෘදුස්තර පටකවල සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සකස් වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ස්ථූල කෝණස්තරවල සෙලියුලෝස් වලින් සකස් වෙච්ච සෛල බිත්තියේ ශීර්ෂ ඝන වෙලා තියෙනවා කො සෙලියුලෝස් වලින්. පුතේ, දෘඩස්තරවලට එනකොට සෙලියුලෝස් වලින් සෑදුණු සෛල බිත්තිය ලිග්නින් තැන්පත් වීම නිසා ඝන වෙනවා. මේ නිසා සෛලයේ තුළට ද්‍රව්‍ය පරිවහණය කරගන්න බැරුව සෛලය මිය යනවා. ඒක නිසා දෘඩස්තර පටකය තුළ පිහිටන්නේ අජීවී සෛල. ඒ වගේම තමයි මේ සෙලියුලෝස් වලින් සෑදුණු සෛල බිත්තිය මත ලිග්නින් තමයි තැන්පත් වෙන්නේ. එහෙනම් අන්න අපිට ඒකත් විශේෂ ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන් දෘඩස්තර පටකේ. ඒ වගේම තමයි මේ දෘඩස්තර පටකේ සෛල බිත්තිය ඒකාකාරව ඝන වෙලා තියෙනවා. සෛලය අජීවී බවට පත්වෙච්ච නිසා සෛලයේ මැද පිහිටනවා කුහරයක්. ඒ වගේම තමයි මේ සෛල තදින් ඇහිරිලා ශක්තිමත් බව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම අන්තර් සෛලයේ අවකාශ පිහිටන්නේ නැහැ. අපි බලමු ශාකයක මේ වගේ දෘඩස්තර පටක කොහෙද පිහිටන්නේ කියන එක. පුතේ, ශාකයක කෙඳි දකින්නට ලැබෙනවා නම්, ඒ කියන්නේ පොල් කෙඳි, හන කෙඳි, කපු නූල්, මෙන්න මේ වගේ දේවල් වල අඩංගු වෙන්නේ දෘඩස්තර පටකේ. ඒ වගේම තමයි අපි මින් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සංකීර්ණ ස්ථිර පටක යටතේ එනවා අපිට ප්ලෝයම පටකය සහ සෛලම පටකය කියලා දෙකක්. මෙන්න මේ දෙකේදී හම්බ වෙනවා ප්ලෝයමීය තන්තු සහ සෛලමීය තන්තු කියලා. එතකොට මෙන්න මේවත් අයත් වෙන්නේ දෘඩස්තර පටකයට. ඒ වගේම තමයි පුතේ, මේ දෘඩස්තර පටකයේ පැහැදිලි සෛල වර්ග දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ තමයි තන්තු සෛල සහ උපල සෛල. ඒතර මම මෙච්චර වෙලා කිව්වේ ඔයාලට මේ පැහැදිලිව තන්තු සෛල අඳුර ගන්න විදිය. ඒ කියන්නේ කෙඳි පිහිටන තැන්වල තියෙන්නේ තන්තු සෛල. ඒ වගේම තමයි අර පොල් කටුවක් අපි අරගෙන බැලුවොත්, ඒ පොල් කටුව සුද්ධ කරාම කළු පාටට පේනවනේ. අන්නේ කළු පාටට තියෙන්නේ උපල සෛල. ඒ වගේම තමයි මේ උපල සෛල පිහිටන තවත් ස්ථාන කිහිපයක් මම ඔබට පෙන්වන්න. ඒ තමයි පොල්, දියකදුරු, අඹ වැනි පළවල අභ්‍යන්තර ආවරණී. ඒ වගේම තමයි පේර, පෙයාස් වැනි පළවල පලාවරණී. ඒ වගේම රටඉඳි, කෝපි වැනි බීජවල බීජාවරණී. දැන් ඔබට මතක ඇති මේ කියපු හැම එකකම ශක්තිමත් ආවරණයක් තියෙනවා. අන්න එහෙනම් මේ ශක්තිමත් ආවරණය නිර්මාණය වෙලා තියෙන්නේ උපල සෛලවල. හොඳයි දුවේ පුතේ, මේ උපල සෛලවලින් නැත්තම් තන්තු සෛලවලින් මේ දෘඩස්තර පටකය හැදිලා ශාකයට ඉටු කරන කාර්ය කුමක්ද? ඒක තමයි සන්ධාරණය. ශාක දේහයට සන්ධාරණය ලබා දීම තමයි දෘඩස්තර පටකයේ ප්‍රධානම කාර්ය වෙන්නේ. හොඳයි, දැන් එහෙනම් ඔබට ශාක පටක යටතේ අපි වර්ග දෙකකට වෙන් කරා විභාජක පටක සහ ස්ථිර පටක කියලා. විභාජක පටක වලින් අපි කොටස් තුනක් ගැන කතා කළා. ස්ථිර පටක බෙදුව නැවත කොටස් දෙකකට සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර කියලා. ඒ යටතේ සරල ස්ථිර යටතේ තිබිච්ච මෘදුස්තර, ස්ථුල, කෝණාස්තර සහ දෘඩස්තන කියන පටක වර්ග තුනම අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවර කරා. ඊළඟට සංකීර්ණ ස්ථිර පටක වලට එනවා අපි. සරල ස්ථිර පටක යට නැත්නම් ස්ථිර පටක යටතේ තියෙන සංකීර්ණ ස්ථිර පටක. මං කිව්වා මේ සංකීර්ණ ස්ථිර පටක නිර්මාණය වෙන්නේ සෛල වර්ග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් දායක වෙලා කියලා. එහෙනම් අන්න එහෙම නිර්මාණය වෙච්ච සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙකක් අපිට ශාක පටක යටතේ අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඒ තමයි පුතේ ශෛලම පටකය සහ ප්ලෝයම පටකය. කොහෙද මේවා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ? ද්විබීජ පත්‍රී ශාක කඳක් අරගෙන එහි හරස් කැපුමක් ආලෝක අන්වීක්ෂයේ තියලා නිරීක්ෂණය කළොත් අපිට මෙන්න මේ කියන සෛලම පටකය සහ ප්ලෝයම පටකය නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔබට පාසලට ගියහම පාසලේ විද්‍යා ගුරුවරය සමග එකතු වෙලා මේ පටක කොටස් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. හොඳයි, එහෙනම් අපි බලමු මේ ශෛලම පටකය සහ ප්ලෝයම පටකය කියන මේවා නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මොනවද මේකට එකතු වෙලා තියෙන සෛල වර්ග කියන්නේ? මම මුලින්ම ගන්නම් ශෛලම පටකය. පුතේ සෛලම පටකය නිර්මාණය වෙන්න ප්‍රධාන සෛල වර්ග හතරක් දායක වෙනවා. ඒවත් තමයි සෛලම වාහිනි, වාහකාබ, ශෛලමීය තන්තු සහ ශෛලමීය මෘදුස්තර කියන සෛල වර්ග හතරක් තියෙනවා. මම නැවත කියන්නම්, සෛලම වාහිනි, වාහකාබ, ශෛලමීය මෘදුස්තර සහ ශෛලමීය තන්තු කියන මෙන්න මේ සෛල වර්ග හතරෙන් තමයි සෛලම පටකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ මතක් කරගන්න, ඔබ පැලයකට වතුර දාලා තියෙන මල් පැලයකට හෝ වේවා භෝග වර්ගයකට හෝ වේවා වතුර දාලා තියෙන. අපි වතුර දාන්නේ ඒ ශාකයේ මුලට. මේ මුල් මගින් මේ ජලය අවශෝෂණය කරගෙන ශාකයේ ඉහළ කොටස් කරා ගෙන යනවා. එතකොට මේ ගෙන යන්න නම් ජලය උඩට පරිවහනය කරන්න නම් ශාකයේ තුල තියෙන්න ඕන නාලාකාර ව්‍යුහ. එතකොට මෙන්න මේ නාලාකාර ව්‍යුහ තමයි එකතු වෙලා හැදුන කොටස තමයි අපි කියන්නේ ශෛලම පටකය කියලා. ඒකෙදි අපි කිව්වා නේද ශෛලම පටකේ නිර්මාණය වෙන ශෛලම වාහිනී දායක වෙනවා කියලා. එතකොට මෙන්න මේ ශෛලම වාහිනී කියලා කියන්නේ මේ ශෛලම වාහිනී හැදිලා තියෙන ශෛල එක මත එක පිහිටමින් ඒවයි තියෙන හරස් බිත්ති දිය වෙලා දිගටි නාලාකාර ව්‍යුහයක් විදිහට සකස් වෙලා තියෙන. ඒ ඔස්සේ තමයි ජලය ඉහළට පරිවහනය වෙන්නේ. ඒ වගේම තමයි තර්ක රූපී හැඩයක් තියෙන වාහකාබ ශෛල තියෙනවා. අජීවී ශෛලයක් වන ශෛලමීය තන්තු පිහිටනවා. සජීවී ශෛලයක් වන ශෛලමීය මෘදුස්තර පිහිටනවා. එතකොට මෙන්න මේ කියන ශෛලම පටකේ ප්‍රධානම කාර්ය වෙන්නේ ශාකයක මුල් මගින් අවශෝෂණය කරගන්න ජලය ඉහළ කොටස් කරා පරිවහනය කරන්නේ. ඊට අමතරව තවත් කාර්යයක් ඉටු කරනවා දෘඩස්තර පටකයක කොටසක් මෙහි පිහිටනවා. ඒ කියන්නේ ශෛලමීය තන්තු පිහිටනවා. එතකොට මේ ශෛලමීය තන්තු මගින් කරන්නේ ශාකයේ ඍජුව තියාගන්න දායක වෙනවා. ඒ කියන්නේ සන්ධාරක කෘත්‍ය ඉටු කරනවා. එහෙනම් ශෛලම පටකය ගැන ඉගෙන ගනිද්දී ඔබ අවධාරණය කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඒකෙන් අංක 1 තමයි ශෛලම පටකය කියන්නේ සංකීර්ණ ස්ථිර පටකයක්. එහෙම වෙලා තියෙන එක හැදිලා තියෙන ශෛල වර්ග 4කින්. මොනවද ශෛල වර්ග 4? ශෛලම වාහිනි, වාහකාබ, ශෛලමීය මෘදුස්තර, ශෛලමීය තන්තු. එතකොට මේ ඔස්සේ කරන ප්‍රධානම කාර්යය තමයි ශාකයක ජලය පරිවහනය කරන එක. ඒ වගේම තමයි ඒකින් ඉටු කරන දෙවැනි කාර්යය තමයි ශාකයට සන්ධාරණයක් ලබා දෙයි. හොඳයි, අපි යමු දෙවැනි සංකීර්ණ ස්ථිර පටකය වන ප්ලෝයම පටකයට. මෙන්න මේ ප්ලෝයම පටකයත් ශාකයක පිහිටමින් නැත්තම් ද්විබීජ පත්‍රී ශාකවල මේ ප්ලෝයම පටකය පිහිටමින් ඉටු කරන කාර්යයන් ටිකක් තියෙනවා. මේකත් අයිති වෙන්නේ සංකීර්ණ ස්ථිර පටකයකටනේ. එහෙනම් මේකත් නිර්මාණය වෙන්න සෛල වර්ග කිහිපයක් දායක වෙන්න. දුවේ පුතේ මේක මේ ප්ලෝයම පටකේ නිර්මාණය වෙන්නත් සෛල වර්ග හතරක් දායක වෙලා තියෙනවා. ඒවා තමයි පෙනේර නල සෛලය, සහචර සෛලය, ප්ලෝයමීය මෘදුස්තර, ප්ලෝයමීය තන්තු. එතකොට මෙන්න මේ කියන සෛල වර්ග හතර දායක වෙලා තමයි ප්ලෝයම පටකේ නිර්මාණය වෙලා තියෙන්නේ. මම නැවත කියන්නම්, මේ සෛල වර්ග හතර එකක් තමයි පෙනේර නල සෛලය. පුතේ මේ පෙනේර නල සෛලය කියලා මේකේ හඳුන්වන්නේ මේ පෙනේර නල සෛල එක මත එක පිහිටියහම මේවයි හරස් බිත්ති සම්පූර්ණයෙන්ම දිය වෙන්නේ නැහැ. ඒක නිසා මේ මැද සිදුරු හැදෙනවා. ඒ සිදුරු නිසා තමයි මේකට අපි කියන්නේ පෙනේර නල සෛලිය කියලා. මොකද ඒක බැලුවම ඒ සෛල දෙක අතරේ බැලුවම පෙනේරයක් වගේ සිදුරු තියෙනවා. ඒකට කියන්නේත් අපි මේ පොතේත් නම් කරලා තියෙනවා පෙනේර තලය කියලා. එතකොට එහෙනම් පෙනේර නල සෛලිය තමයි දායක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්ලෝයම පටකයට. ඊට අමතරව මේ පෙනේර නල සෛලියට යාබදව පිහිටනවා සහචර සෛලිය. ඒ සහචර සෛලියෙන් තමයි අර පෙනේර නල සෛලිය පාලනය කරන්නේ. ඒ වගේම තමයි ප්ලෝයමීය මෘදුස්තර පිහිටනවා ප්ලෝයමීය තන්තු පිහිටන. ප්ලෝයම පටකයේ ප්‍රධාන කාර්ය තමයි ශාක පත්‍රවල නිපද වෙච්ච ආහාර ශාක දේහය පුරාම පරිවහණය කරන එක. දුවේ පුතේ මෙන්න මෙතෙන්දී අපි වැදගත් කාරණයක් අවබෝධ කරගන්න ඕන. මුල්මගින් උරාගත් ජලය ශාකයේ ඉහළ කොටස් වලට පරිවහණය කළා ඒක අපි උනේ ශෛලම පටකේ. හැබැයි ප්ලෝයම පටකයකදී ආහාර ගමන් කරනවා ශාක පත්‍රවල ඉඳලා මුල් දක්වාත් ගමන් කරනවා. ඒ වගේම යම් කිසි දවසක මුල්වල ගබඩා වෙලා තිබිලා නැවත ශාකයේ ඉහළ කොටස් වලට ගමන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්ලෝයම පටකය තුල ද්‍රව්‍ය පරිවහණය වෙනවා දෙදිශාවටම. ඒක නිසා අපි කියනවා ප්ලෝයම පටකය තුල සිද්ධ වෙන්නේ ආහාර පරිසංක්‍රමණය කියලා. එතන මෙන්න මේ වචනේ ඉතා වැදගත් ආහාර පරිසංක්‍රමණය. එහෙනම් හොඳින් මතක තියාගන්න ප්ලෝයම පටකයේ කෘත්‍යය තමයි ආහාර පරිසංක්‍රමණය. මොකද ශාකයේ තුල දිශා දෙකටම ද්‍රව්‍ය ගමන් කරනවා ප්ලෝයම් පටකයේ තුලින්. සෛලම් පටකයේ තුලින් ද්‍රව්‍ය ගමන් කරන්නේ එක් දිශාවකට විතරයි. මොකද මුලෙන් උරා ගන්න ජලය ශාකයේ ඉහළ කොටස් වලට පරිවහණය කරන එක. හොඳයි දුවේ පුතේ, දැන් එහෙනම් අපි නැවත පොඩි සාරාංශයක යෙදෙමු ශාක පටක පිළිබඳව. මම එහෙනම් මුලදීම මතක් කරන්නම්කෝ, මෙහෙම අපි ශාක පටක ගැන කතා කළා. එතෙන්දී අපි ශාක පටක ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළා. මම ඔබට ඉල්ලීමක් කරනවා මෙන්න මෙහෙම, මේ ශාක පටක ගැන මේ විදිහට අපි කතා කරගෙන යද්දී ඔයාට පුළුවන් පොඩි චාට් එකක් නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් පොඩි සටහනක් හදාගන්න පුළුවන් මම මේ කියන විදිහට. එහෙනම් ඒ සටහනත් විභාගයට එන්න පුළුවන්. ඒක නිසායි සටහන නිර්මාණය කිරීමත් ඔබ පුරුදු පුහුණු විය යුතුයි. එහෙනම් බලන්න මුලදිම ලියනවා ශාක පටක කියලා. ඒක බෙදා ගන්නවා ප්‍රධාන කොටස් දෙකකට. මොකද්ද ප්‍රධාන කොටස් දෙක? විභාජක පටක සහ ස්ථීර පටක. හොඳයි, අපි යමු විභාජක පටක පැත්තට. විභාජක පටක බෙදනවා ප්‍රධාන කොටස් තුනකට. මොකද්ද කොටස් තුන? අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය. එතකොට ඔබට පුළුවන් අග්‍රස්ත විභාජකයේ පිහිටන ස්ථාන නම් කරන්න පුළුවන්, අන්තරස්ත විභාජකයේ පිහිටන ස්ථාන නම් කරන්න පුළුවන්, පාර්ශ්වික විභාජකයේ පිහිටන ස්ථාන නම් කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි යමු අනිත් පැත්තට, ස්ථීර පටක පැත්තට. ස්ථීර පටක බෙදනවා නැවත ප්‍රධාන කොටස් දෙකකට. අංක 1 සරල ස්ථීර පටක, 2 සංකීර්ණ ස්ථීර පටක. හොඳයි, එතනිනුත් අපි සංකීර්ණ සරල ස්ථීර පටක ගැන කතා කරමු. සරල ස්ථීර පටක වාට මතක ඇති ගොඩවල් තුනකට වර්ග කළා. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘඩස්තර. දැන් ඔබට පුළුවන් ඒ යටතේ මෘදුස්තර පටකවල ලක්ෂණ විස්තර කරන්න පුළුවන්, පිහිටන ස්ථාන පුළුවන් විස්තර කරන්න. ස්ථූල කෝණාස්තර පටක සහ දෘඩස්තර පටක, ඒවා පිහිටන ස්ථාන සහ ඒවයින් ඉටු කරන කෘත්‍යය. මෙන්න මේ ආකාරයට ඔබට පෙළගස්ව ගන්න පුළුවන්. හොඳයි, ඒ සරල ස්ථීර පටකවලින් අපි එනවා අනිත් පැත්තට. ඒ කියන්නේ සංකීර්ණ ස්ථීර පටකවල. සංකීර්ණ ස්ථීර පටකත් නැවත බෙදෙනව කොටස් දෙකකට. ඒ තමයි ශෛලම පටකය සහ ප්ලෝයම් පටකය. එතකොට ශෛලම් පටකය ගැන කතා කළොත් අපි අද දවසේ සාකච්ඡා කළා. ඒක නිර්මාණය වෙලා තියෙන ශෛල වර්ග හතරකින්, ඒකෙන් ඉටු කරන ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් පෙළගස්ව ගන්න. ඒ වගේම තමයි ප්ලෝයම පටකය අපි ගත්තොත්, ප්ලෝයම් පටකය ගැනත් අපිට මේ විදිහටම කියන්න පුළුවන්. ශෛල වර්ග හතරකින් නිර්මාණය වෙලා තියෙනවා. ප්ලෝයම් පටකය මගින් ඉටු කරන්නේ මෙන්න මේ කෘත්‍ය. මේක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. හොඳයි දුවේ පුතේ, මේ වගේ සටහනක් අපිට පුළුවන් යොදා ගන්න අපි පාඩම් කරනකොට මේ ශාක පටක කොටස අධ්‍යයනය කරන්න. ඒ වගේම තමයි ඔබ හොඳින් මතක තියාගන්න මේ ශාක පටක ගැන කතා කරද්දී ඔබට රූප සටහන් ලබා දෙන්න පුළුවන්. එතකොට ඒක නිසා ඔබ පෙළ පොතේ තියෙන රූප සටහන් හොඳින් අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම තමයි සංසන්දනය කරන ප්‍රශ්න අහන්න පුළුවන්. සෛලම් පටකය ගැන සහ ප්ලෝයම පටකය ගැන සංසන්දනාත්මකව අහන්න පුළුවන්. ඒ වගේම තමයි මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘඩස්තර ගැන සංසන්දනාත්මකව අහන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි බලමු මෙන්න මේ ආකාරයට මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘඩස්තර ගැන සංසන්දනය කරන්න. මෘදුස්තර, එහෙනම් ඔබට පුළුවන් ඔබගේ ලියන කඩදාසියක මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘඩස්තර ගැන පොඩි සටහනක් දාගන්න පුළුවන් වගුව. ඒකෙදී මෘදුස්තර ගැන අපි කතා කරොත් ඒකේ තියෙන සජීවී සෛල සහ අන්තර් සෛලී අවකාශ දකින්න පුළුවන්. ඒවා තමයි විශේෂ ලක්ෂණ යාගේ. ස්ථූල කෝණාස්තර ගත්තොතින් යාගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි බහුවස්ත්‍රාකාර සෛල තියෙනවා. ඒවායේ ශීර්ෂ ඝන වෙලා තියෙනවා සෙලියුලෝස් වල. දෘඩස්තර පටකය ගැන ගත්තොතින් විශේෂම ලක්ෂණය තමයි මධ්‍ය කුහරයක් පිහිටනවා අජීවී සෛල වල. අන්තර් සෛල අවකාශ පිහිටන්නේ නැහැ. එතකොට මෙන්න මේ ආකාරයට සංසන්දනයක යෙදෙන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඒ ආකාරයටම සෛලම් පටකය සහ ප්ලෝයම් පටකයේ සංසන්දනය කරන්න. පුතේ සෛලම් පටකය තුල ගමන් කරන්නේ මුලෙන් උරා ගන්න නැත්නම් මුලෙන් අවශෝෂණය කර ගන්න ජලය ශාකයේ ඉහළ කොටස් වලට. ප්ලෝයම් පටකය මගින් කරන්නේ ආහාර පරිසංක්‍රමණය කරන එක, ඒ කියන්නේ ආහාරය දෙදිශාවටම ගමන් කරන එක. ඊළඟ කාරණේ තමයි සෛලම් පටකය නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ අජීවී සෛල වර්ග 3ක් සහ සජීවී සෛල වර්ග 1ක්. ඒ කියන්නේ සෛලම වාහිනී, වාහකාබ, සෛලමීය තන්තු කියන සෛල වර්ග 3ම අජීවී. සෛලමීය මෘදුස්තර තමයි සජීවී සෛල වෙන්නේ. ඒ වගේම තමයි ප්ලෝයම් පටකය දිහා බැලුවොතින් පෙනේර නල සෛලයේ, සහචර සෛලයේ, ප්ලෝයමීය මෘදුස්තර කියන මෙන්න මේ සෛල වර්ග 3ම සජීවී සෛල වෙනවා. ප්ලෝයමීය දෘඩස්තර විතරක් අජීවී සෛල වෙනවා. හොඳයි දුවේ පුතේ, එහෙනම් දැන් ඔබට පුළුවන් සෛලම් පටකය සහ ප්ලෝයම් පටකය ගැන මේ ආකාරයට සංසන්දනාත්මකව පිළිතුරක් ලබා ගන්න ප්‍රශ්නයක් ඔබෙන් යොමු කරොත්. හොඳයි, එහෙනම් ඊළඟ දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සත්ව පටක කියන කොටස. හොඳයි, අපි එහෙමනම් අද දවසට අපි පාඩම නවත්තනවා. එහෙනම් නැවත මේ වගේම පාඩමකින් සත්ව පටක කොටස ඔබ වෙතට ලබා දීමේ බලාපොරොත්තු ඇතිව අද දවසට ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
ගමින් නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.